SBS
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 SBS Radio.
ඔස්ට්‍රලියාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල පවතින උද්ධමන තත්ත්වය නිසා බොහෝ දෙනා අමතර ආදායමක් ඉපයීමට හැකි ක්‍රම සොයමින් ඉන්නවා. මේ අතර කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය හරහා අමතර මුදලක් ඉපයීමටත් බොහෝ දෙනා තුළ උනන්දුවක් පවතිනවා. කොටස් වෙළඳපොළ තුළ කොටස් ගනුදෙනු කිරීම හරහා එනම් ස්ටොක් ට්‍රේඩිං හරහා අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බලන්න අපි අද හිතුවා. ඉතින් මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්න අද දවසේ අපිත් සමඟ එකතු වෙනවා ස්ටොක් ට්‍රේඩර් කෙනෙක් මෙන්ම පරිගණක මෘදුකාංග නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කරන චරිත් බණ්ඩාර. ඉතින් අයිබර්න් කියලා පිළිගන්නවා චරිත් ඔබව අපේ SBS සිංහල සාකච්ඡාවට.
අයිබෝන් දිනේෂ්.
හොඳයි චරිත්. ඉතින් කොටස් වෙළඳපොළ තුළ කොටස් වෙළඳාම, ඒ කියන්නේ ස්ටොක් ට්‍රේඩින්, අමතර ආදායමක් ලබා ගැනීම සඳහා යොදා ගැනීම පිළිබඳව අපිට හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
ස්ටොක් ට්‍රේඩින් කිව්වහම ඇත්තටම ගොඩාක් ලොකු සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට ස්ටොක්ස් එහෙම නැත්නම් ආයතනයක කොටස් ලබා ගැනීම විකිණීම කරන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනුවෙන් හැදිච්ච තව දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඩිරිවේටිව්ස්, ඒ කියන්නේ ඔප්ෂන්ස් කියලා කියනවා. එතකොට ඒ වගේ CFT ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා කරන්න පුළුවන්. ඒ වගේම ස්ටොක්ස් කියලා ගත්තොත් එහෙම කොටස් තමයි අපි මේවා කරන්නේ. ඉතින් ඒකෙදි ආමතර ආදායමක් ලබන්න පුළුවන්. ඔය හරි ස්ටොක්ස් අරගෙන වෙලා හරි විදිහට වෙලාවට අඩු ප්‍රයිස් එකේදී අරගෙන වැඩි වෙලාවදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක අනිත් පැත්තට යනකොට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක වැඩි වෙලා අඩු වෙද්දී ඔයාට ප්‍රොෆිට් හොයන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් මාකට් එකේ ෆ්ලක්චුවේෂන් එකෙන් සල්ලි හොයන එක තමයි ස්ටොක් ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් ඇත්තම ඒකෙදී අර හරි වෙලාව, එහෙම නැත්නම් අපි කොයි වෙලාවෙද ගන්නෙ, කොයි වෙලාවෙද විකුණන්නේ කියන එක දැනගන්න ඕනේ.
ඒකම අපි මාකට් එකක් ට්‍රේඩ් කරනකොට අපිට එක එක ස්ටොක්ස් මාකට් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔස්ට්‍රේලියාවේ තියෙනවා ASX එක තියෙනවා. එතකොට ඇමරිකාවේ අපි ට්‍රේඩ් කරනවා නිව්යෝර්ක් ස්ටොක් චේන්ජ් එක තියෙනවා. ඉතින් ලංකාවේ කලම්බෝ ස්ටොක් චේන්ජ් එක තියෙනවා. ඉතින් ඒ වගේ එක එක ප්ලැට්ෆෝම්ස් තියෙනවා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. නැත්නම් ස්ටොක් මාකට්ස් තියෙනවා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියන් මාකට් එක ගත්තොත් පොඩි මාකට් එකක් කම්පයර් කරද්දී US මාකට් එකත් එක්ක. ඉතින් එතකොට US මාකට් එකේ මට හිතෙන විදිහට අවස්ථාවන් වැඩි ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට ඒකම ලන්ඩන් ගත්තොත් ඒකත් ලොකු මාකට් එකක්. එතකොට ෂැන්හායි ස්ටොක් චේන්ජ් එක තියෙනවා. ඉතින් ඒ වගේ එක එක ස්ටොක් චේන්ජ් තියෙනවා. හරියට අපි බලගත්තොත් එහෙම අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒකම ස්ටොක්ස් විතරක් නෙමෙයි, අපි ගත්තොත් එහෙම දැන් ස්ටොක්ස් කියලා කියන්නේ අපි ඇසෙට්ස් පැත්තේ තියෙන කැල්ලකින් එකක්. ඒ කියන්නේ කොටසක් අපි ගත්තොත් එහෙම ආයතනේ වත්කමෙන් කොටසක් තමයි අපි ගන්නේ ස්ටොක් එකක් කියලා. ඉතින් ඒ වගේම අපි ගත්තොත් එහෙම ඕකේ ණය පැත්තේ විකුණන එකක්. එහෙම නැත්නම් බොන්ඩ්ස් කියලා තියෙනවා. බොන්ඩ්ස් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒතොර ඊට අමතරව තව තියෙනවා ඉතින් හෙජ් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා තව අපිට කරන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් ස්ටොක් මාකට් එකත් එක්ක.
හොඳයි චරිත්. ඉතින් ස්ටොක් ට්‍රේඩින් කිරීම අලුතින් ආරම්භ කරන අයෙක් සැලකිලිමත් යුතු කරුණු මොනවද කියලාත් අපි දැනගන්න කැමතියි.
අලුතින් ආරම්භ කරන කෙනෙක් ඇත්තරම ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු ගොඩාක් තියෙනවා මේකේ. විශේෂයෙන්ම ට්‍රේඩින් පිළිබඳ තියෙන එඩියුකේෂන් එක, ඒක හරි වැදගත්. මොකද එයාට එක එක අවස්ථාවලදී ට්‍රේඩින් එකේදී මොකද කරන්න ඕනේ, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ප්‍රයිස් එක වැඩි වුණොත් එහෙම මොකද කරන්න ඕනේ, කොයි වෙලාවෙද තමන්ගේ ප්‍රොෆිට් එක ගන්නේ, එතකොට කොයි වෙලාවෙද තමන් මොන හරි තමන්ට ගේන්ස් ට්‍රේඩ් එකක් යනවා නම් ඒක නවත්තන්නේ කොහොමද, එතකොට ඊට පස්සේ තමන්ට ගේන්ස් යනවා නම් මාකට් එක ෆ්ලක්චුවේට් වෙලා ආපහු උඩට එනවා නම් ඒක කොහොමද හැන්ඩල් කරන්නේ, ඒ කියන්නේ ඩවුන් සයිඩ් එක කොහොමද ප්‍රොටෙක්ට් කරන විදි ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඩවුන් සයිඩ් එක ප්‍රොටෙක්ට් කරන එක තමයි ප්‍රධානම දේ, සහ අධ්‍යාපනය තමයි මේකෙදි වැදගත්. ඒකම මාකට් එකේ මූවමන්ට් එක කොයි පැත්තටද තියෙන්නේ, ඒ කියන්නේ උඩටද පල්ලෙහාටද, ඒක අනුව තමන් කොහොමද තමන්ගේ ට්‍රේඩින් එක ප්ලේස් කරලා සල්ලි හොයන්නේ කියන එකත් වැදගත්. ඒකම කටස් කීපයකට බෙදෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි ඩීටේල් ගියොත් එහෙම නිකන් ඉන්වෙස්ටර් කැටගරි එකේ කට්ටි ඉන්න කොටස් අරගෙන වෙලා ට්‍රේඩ් කරන එකන්නේ ඒගොල්ලෝ සල්ලි දාලා තියෙනවා. ඊට පස්සෙල්ලා ඒගොල්ලෝ ස්ටොක් මාකට් එකේ පසු කාලීනව සල්ලි හොයන කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ දිනපතා යන උච්චාවචනයන් ගැන එච්චරම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ කාලයක් අනුරූපව තමයි ට්‍රේඩ් කරන්න පටන් ගන්නෙ. නමුත් ඕක ඩේලි ට්‍රේඩ් කරන කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ දිනපතා මේකේ ගාණක් හොයන්න උඩ යන කෙටි උච්චාවචනයන් වලින් හොයන කට්ටියත් ඉන්නවා. ඒත් අපි ඩේ ට්‍රේඩර්ස්ලා කියලා කියන ඒගොල්ලන්ට. ප්‍රධානම දේ තමයි අලුත් කෙනෙක් පටන් ගන්නවා නම් ඉගෙන ගැනීම සහ කොහොමද මේකේ මේ ඩවුන් සයිඩ් එක ප්‍රොටෙක්ට් කරන්නේ. මොකද ස්ටොක් ට්‍රේඩින් කියන ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා හයිලි රෙගියුලේටඩ් ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් එතකොට ඒක ගැන ඔස්ට්‍රේලියාවේදී තව කෙනෙක්ට උපදෙස් දෙන්නවත් බෑ මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් රෙගියුලේෂන් එකෙන් ඒක ඇවිල්ලා කවර් කරලා තියෙනවා. එතකොට තමන් හරි ආයතනයකට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන මේක කොහොමද කරන්නේ කියන එක පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න කලින්.
ඉතින් චරිත, මේ පිළිබඳව අධ්‍යයනය සඳහා ඇති අවස්ථා මොනවාගේද කියලත් අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
ඇත්තරම දිනේෂ්, මේ පිළිබඳ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ආයතන තියෙන, විශේෂයෙන්ම ට්‍රේඩින් පිළිබඳ උගන්නන. ඒකම දැන් ඔස්ට්‍රේලියාවේ ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියාවේ ඇසික් එක ඒ වගේ රෙජිස්ටර්ඩ් ආයතන තියෙනවා, ෆයිනෑන්ෂියල් සර්විසස් ලයිසන්ස් තියෙන කට්ටි ඉන්නවා. හැමෝටම මේක උගන්නන්න බෑ. මොකද හේතුව ඇල්ලෙලා ඒකෙදී FSL license එකක් තියෙන, එතකොට ඒ කියන්නේ සර්ටිෆයිඩ් කට්ටිය තමයි මේක උගන්වන්න ඕන හරිය විදිහට උගන්වන්න. නමුත් YouTube එකට ගියොත් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට ගියොත් ගොඩාක් අය ඉන්නවා මේක පිළිබඳ උගන්වන කට්ටිය. ඉතින් ඒක ගැන හරියට කෙයාර්ෆුල් වෙන්න ඕනේ. ඉතින් මොන වගේ අධ්‍යාපනයක්ද වගන්නේ, කොයි වගේ තැනකින්ද ගන්න කියන එක පිළිබඳ. මොකද හරියටම අධ්‍යාපනය ගන්නේ නැතුව එක එක කට්ටිය එක එක විදිහට ට්‍රේඩ් කරන්න උගන්වනවා. ඉතින් ඒක එතකොට සමහරක් අය පැටර්න්ස් විතරක් උගන්වන කට්ටිය ඉන්නවා. ස්ටොක් එකක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කට්ටිය ඉන්නවා ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරනවා. ඉතින් ඒක හරි තැනකින් අධ්‍යාපනය ගත්තොත් එහෙම වාට ඇත්තටම ඒ පිළිබඳ හොඳ නොලෙජ් එකක් එනවා මොනවද කරන්නේ කියලා. ඉතින් ඒක පිළිබඳ හරි අධ්‍යාපනයක් අරගෙන ඒකම වර්චුවල් ට්‍රේඩින්, ඒ කියන්නේ ඩෙමෝ අකවුන්ට් එකක් එක්ක ට්‍රේන් කරලා ප්‍රැක්ටිස් කරලා හරි විදියට ආවොත් ඇත්තටම ඉතින් තියෙන ගොඩක් අවධානම අඩුයි.
හොඳයි චරිත, ඉතින් අවසාන වශයෙන් මෙහි පවතින අවධානම අවම කර ගැනීම සඳහා ඔබ ලබා දෙන උපදෙස් මොනවද කියලත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, ඇත්තටම අවධානම අඩු කර ගැනීම කිව්වහම ඒක ලොකු සබ්ජෙක්ට් එකක්. එතකොට ඒක ඇවිල්ලා ට්‍රේඩ් එක අනුව තීරණය වෙනවා තමන් මොකද්ද කරන්නේ කියන එක අනුව. ඉතින් තමන් මොන ඉන්ස්ට්‍රුමන්ට් එකද ට්‍රේඩ් කරන්නේ කියන එක අනුව වෙනස් වෙනවා. ති ස්ටොක් එකක් ට්‍රේඩ් කරනවා නම් අපි කියන්නේ ජෙනරලි ගත්තොත් ඉක්විටි එකක් ට්‍රේඩ් කරනවා නම් ඒක වෙනයි. ඉතින් එතකොට ඔප්ෂන්ස් ගත්තොත් එහෙම ඒක වෙනයි. එතකොට CFDs ගත්තොත් ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තොත් ඒක වෙනයි. ෆියුචර්ස් ගත්තොත් ඒක වෙනයි. ඉතින් ඒ වගේ එක එක ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට කරන විදි වෙනස්කම් තියෙනවා. ඉතින් එතකොට ඒක අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. ඉතින් ප්‍රධානම දේ තමයි අවධානම අඩු කර ගැනීම නම් කරන්න ඕනේ මම නම් හිතන විදිහට. අධ්‍යාපනය තමයි වැදගත් කියලා මේ පිළිබඳ, ට්‍රේඩින් පිළිබඳ තියෙන අධ්‍යාපනය ඉතාමත්ම වැදගත් අවධානම අඩු කර ගැනීම සඳහා.
ඉතින් අමතර ආදායමක් ඉපිය හැකි ස්ටොක් ට්‍රේඩින් අවස්ථා ගැන අද දවසේ අප සාකච්ඡා කළා. ඒ වගේම මේ සඳහා යොමු වන අයෙක් මෙහි පවතින අවධානම අවම කරගෙන මුදල් ආයෝජනය කිරීමට සැලකිලිමත් යුතු කරුණු පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඉතින් අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතුනේ මෙල්බර්න් නුවර කොටස් වෙළඳපොළ තුළ ආයෝජකයෙකු මෙන්ම පරිගණක මෘදුකාංග නිර්මාණකරුවෙකු ලෙසද සේවය කරන චරිත් බණ්ඩාර. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි චරිත් අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතුනාට.
ස්තුතියි දිනේෂ්.
SBS
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 SBS Radio.